අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් සුපුරුදු පරිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු ගුවන් විදුලිය සහ එකතුව ඉදිරිපත් කරන ගුරු ගෙදර හතර ශ්‍රේණිය පරිසරය තවත් පාඩමකටයි මේ සම්බන්ධ වන්නේ. ඉතින් දරුවනි, අද මම කතා කිරීමට සූදානම් වන්නේ හතර ශ්‍රේණිය පරිසරය විෂය යටතේ පැලෑටි හා ගස්වැල් තේමාවේන ක්‍රියාකාරකම් තුන සහ හතර පිළිබඳවයි. අපි බලමු පුතේ, ඉස්සල්ලාම පාඩම ආරම්භ කිරීමට මත්තෙන් පුංචි ක්‍රියාකාරකමක් කිරීමටයි සූදානම් වන්නේ. ඔබට නිවසේ සිට ඉතා පහසුවෙන් කරන්න පුළුවන් පුංචි පරීක්ෂණයක් හඳුන්වා දීමටයි ප්‍රථමයෙන්ම සූදානම් වන්නේ. අදනිය දුවේ පුතේ, ඔබ කළ යුත්තේ මෙයයි. එක හා සමානව වැඩුණු කූඩලු ශාක දෙකක් මුල් නොකඩෙනසේ ඉවත් කරගන්න. මම නැවත වතාවක් කියන්නම්. එක හා සමානව වැඩුණු කූඩලු ශාක දෙකක් මුල් නොකඩෙනසේ ඉවත් කරගන්න. මේක ඉතා වැදගත්. කූඩලු ශාකයේ මුල් ටික ඉතා පරිස්සමෙන් අපි ඉවත් කරගත යුතුයි. මම හිතනවා පුංචි දුවේ පුතේ, ඔබට පහසුවෙන් ඔබේ ප්‍රදේශයෙන් මේ කූඩලු ශාක සපයා ගැනීමට හැකි වේවි කියලා. මෙහිදී දරුවනි, සුදු පැහැති මල් පිපෙන කූඩලු ශාක නම් පරීක්ෂණය වඩා සාර්ථක වෙනවා. මෙනිසා ඔබ උත්සාහ ගන්න සුදු පාට නැත්නම් සුදු පැහැයෙන් මල් පිපෙන කූඩලු ශාක දෙකක් ලබා ගන්න. පුංචි පුතාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. මේ කූඩලු ශාක දෙකෙන් එකක් ගෙන වර්ණ කරන ලද ජලය සහිත බඳුනකටද අනෙක් පැලය පැහැදිලිව ජලයේ ඇති ජල බඳුනකටත් දැමිය යුතුයි. මම නැවත වතාවක් මේ පිළිබඳව ඔබව දැනුවත් කළොත්, කූඩලු ශාකයෙන් එක් ශාකයක් වර්ණ කරන ලද ජල බඳුනකට, අනෙක් ශාකය පැහැදිලි ජලයේ සහිත ජල බඳුනකටත් දමා දින එකක් හෝ දෙකක් අතර කාලයක් තබන්න. ඔබතුමනි, ඉන්පසු අපි බලමු මේ කූඩලු ශාක දෙකට කුමක් සිදුවේද කියලා. පුතාල හිතන්නේ මේ ශාක දෙකට කුමක් වේද? වඩා හොඳයි පුතේ, පරීක්ෂණය කරලා අපි ප්‍රතිඵල එක්කම ඒ පිළිබඳව කතා කරමු. අදනි දරුවෝ, මේ පරීක්ෂණය කිරීමෙන් ඔබට පහසුවෙන් මේ සිදුවන සිදුවීම හඳුනා ගන්න පුළුවන්. මේ පාඩම සම්බන්ධ පැවරුම් පත්‍රිකාවක් දුල පුතාල අතට මේ වෙන විටත් ලැබිලා තිබෙනවා. ඒ පැවරුම් පත්‍රයේ තිබෙන අභ්‍යාස පහසුවෙන් කිරීමට නම් මා මේ පෙර සඳහන් කළ ආකාරයට මේ කුඩා පරීක්ෂණය ඔබ කළ යුතුමයි. හතර ශ්‍රේණියේ ගනුම ලබන පුංචි දූපුතුන් විදියට පරිසරය හා සම්බන්ධ මෙවැනි කුඩා පරීක්ෂණ කිරීම ඉතා වැදගත්. ඒ තුළින් අපිට පරිසරය පිළිබඳ මනාවබෝධයක් ලබා ගන්න පුළුවන්. එස ආදරණීය මගේ දූපුතුනි, ඔබ සියලු දෙනාම මා මේ කිව් මේ පුංචි පරීක්ෂණය කරලා එහි ප්‍රතිඵල මත ඔබට පුළුවන් ඔබේ පැවරුම් පත්‍රය සකස් කරගන්න. හරි පුතේ. අපි ඊළඟට බලමු අප අවට පරිසරයේ ගස්වැල් පඳුරු පැලෑටි තිබෙන. මේ බොහෝ ශාකවල ගෙඩි කරල් හටගන්න. අන්න ඒ අපූරු නිර්මාණය සිදුවන්නේ කොහොමද කියලා බලන්නයි අපි ඊළඟට සූදානම් වන්නේ. හරි, අපි දන්නෝ දරුවනේ ගෙඩියක් හෝ කරලක් හට ගැනීමට බලපාන්නේ ගසේ ඇති පුෂ්පය. එහෙම නැත්තම් මල්. අද අපි කතා කිරීමට මේ සූදානම් වන්නේ ගෙඩියක් හට ගැනීමේදී මලක සිදුවන වෙනස්කම් මොනවද කියලා. ගෙඩියක් හට ගැනීමේදී මලක සිදුවන වෙනස්කම් මොනවද කියලයි අපි අද ඊළඟට කතා කිරීමට සූදානම් වන්නේ. ඉතින් පුතේ, මලක ඇති ප්‍රධාන කොටස් අතර ඩිම්බ කෝෂයට හිමිවන්නේ විශේෂ තැන. අපි මීට පෙර අපේ පාඩම්වලදී අපි මලක ප්‍රධාන කොටස් ගැන කතා කරා. එහිදී අපි මලක ප්‍රධාන කොටසක් ලෙස ඩිම්බ කෝෂය හඳුනාගත්තා. ගෙඩියක් හට ගැනීමට අවශ්‍ය ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. ඉතින් දරුවනේ, දැන් අපි බලමු කොහොමද මලකින් ගෙඩියක් හට ගැනීමේ මේ අපූරු සිදුවීම වෙන්නේ කොහොමද කියලා. මලකින් ගෙඩියක් හට ගැනීමේ මේ අපූරු සිදුවීම වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා පුතේ, මලක තිබෙනවා කලංකය හා රේණු කියලා කොටස්. අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ කලංකය හා රේණු අතර කහ පැහැති ඉතා සියුම් දෙයක් තිබෙනවා. මේවට අපි කියනවා පරාග කියලා. පුතාලා මලක් හොඳින් නිරීක්ෂණය කරනකොට දැකලා ඇති පුතාලගේ අත්වල කහපාට මේ පරාග තැවරෙනවා. ඉතින් පුතේ, මෙහිදී සිදුවන්නේ මලේ පැණි බොන්න එන මීමැස්ස, බඹර, සමනලය වගේ කෘමි සතුන්ගේ පාදවල මෙන්න මේ අපි කියපු පරාග, එහෙම නැත්තං අර කහ පැහැති දේවල් තැවරෙන අතර ඊට පස්සේ පුතේ ඒ සත්තු ගිහිල්ලා, එහෙම නැත්තං කෘමි සතුන් ගිහිල්ලා තවත් මලක පැණි බොන විට අන ඒ මලේ තිබෙන පරාග සමග ඒ සතුන්ගේ පාදවල තිබෙන පරාග මිශ්‍ර වෙන. අන්න ඒ සිදුවීමට අපි කියනවා පුතේ පරාගණය කියලා. මොකද පුතේ කියන්නේ පරාගණය කියලා. මේ වචනේ ටිකක් නුහුරු වුණාට හරි සරල දෙයක් පුතේ සිදුවන්න. එක මලක තිබෙන පරාග, එහෙම නැත්නම් අර කහ පැහැති කොටස තව මලක ස්පර්ශ වුණායින් පසුව තමයි මේ පරාගණය සිදුවන්නේ. අනේ ඒ පරාගණය සිදු වූ පසු ඩිම්බ කෝෂයේ ගෙඩියක් හටගන්නවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, කරවිල, වට්ටක්ක, පේර ආදී ශාක නිරීක්ෂණය කිරීමෙන් අපට පහසුවෙන් මලකින් ගෙඩියක් හටගන්නා ආකාරය හඳුනාගන්න පුළුවන්. නැවත මතක් කරොත්, කරවිල, වට්ටක්කා, පේරාදී ශාක නිරීක්ෂණය කිරීමෙන් අපට පහසුවෙන් මලකින් ගෙඩියක් හටගන්නා ආකාරය හඳුනාගන්න පුළුවන්. ඔබටත් පුළුවන් පුතේ, ඔබේ ගෙවත්තේ තිබෙන මම මේ සඳහන් කරපු මෙවැනි ශාක හොඳින් නිරීක්ෂණය කරාම මේ පිළිබඳ මනා අවබෝධයක් ගන්න. බලන්න පුතේ, ඔබේ ගෙවත්තේ ඇති පේර ගස ළඟට ගිහිල්ලා බලන්න. පේර මලක් යකින් ගෙඩියක් හටගන්න ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. පේරමලින් ක්‍රමක්‍රමයෙන් ගෙඩිය හටගන්නකොට මලේ තිබෙන කොටස් ක්‍රමක්‍රමයෙන් පේර ගෙඩියෙන් ගිලිහිලා යන ආකාරය පුංචි පුතාල අදම බලන්නකො. ගෙවත්තට ගිහිල්ලා කුඩා පේර ගෙඩියක් ගත් විට එහි ඉහළ කෙරවරේ විශේෂයෙන්ම මලේ තිබෙන මණිපත්‍ර ඉතුරු වෙලා තියෙනවා. ඒ විතරක් නොවේ පුතේ, ඔබේ ගෙවත්තේ ඇති මිරිස් පැලයක් හොඳින් නිරීක්ෂණය කරන්න. එහි මලක් හටගත් දිනේ සිට කරල් හටගන්නා ආකාරය දිනෙන් දින නිරීක්ෂණය කරන්න. ඔබට හරි අපූර්ව මිරිස් කරලක් හටගන්නා ආකාරය දැක ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපිට මේ ආකාරයට නිරීක්ෂණය කිරීමෙන් මෙන්න මේ කරුණු හඳුනා ගන්න පුළුවන්. අපි බලමු පුතේ මොනවද මේ කරුණු කියලා. පළවෙනි අවස්ථාව, ගෙඩියක් බවට පත්වෙන්නේ ශාකයේ හටගන්නා පුෂ්පය. අපි දන්නවා ශාකය තම වර්ගයා බෝ කරන්නේ පුෂ්පය මගින්. එහෙනම් ශාකයේ ගෙඩියක් බවට පත්වන්නේ ශාකයේ ඇති පුෂ්පය, එහෙම නැත්තම් මල. මේ මල පිපුණු පමණින්ම ඒක ගෙඩියක් බවට පත්වන්නේ නැහැ. පිපෙන පුෂ්පය පරාගණය වීමෙන් ගෙඩියක් හටගන්නවා. අපි ඉහත කතා කර ආකාරයට මලක් ගෙඩියක් බවට පත්වන්න නම් පරාගණය නැමැති ක්‍රියාවලිය සිදුවන්න ඕන. අපි මීට කලින් කතා කරා කොහොමද මලක් පරාගණය වන්නේ කියලා. ඒ වගේම අදනේ දුවේ පුතේ, එක් පුෂ්පයකින් එක් ඵලයක් හටගන්නවා. දැන් අපේ ගෙවත්තේ ඇති ශාකයක මල් විශාල ප්‍රමාණයක් තියෙනවා නම් ඒ සෑම මලක්ම පරාගණය වෙනවා නම් අපිට වැඩි ඵලයක්, එහෙම නම් වැඩි ගෙඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පුෂ්පයක් ගෙඩියක් බවට පත්වීමට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඵලය එහෙම නැත්නම් මේ ගෙඩිය හට ගැනීමේදී ක්‍රමයෙන් පුෂ්පය පරවි බිමට හැලෙනවා. මම කලින් කිව්ව ආකාරයට පේර ගෙඩියක් කරවිල ගෙඩියක් හොඳින් නිරීක්ෂණය කරනවා නම් පේර ගෙඩිය හෝ කරවිල ගෙඩියේ කෙළවරේ ක්‍රමක්‍රමයෙන් පුෂ්පය වියලී යන ආකාරය පුංචි පුතාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම අද නෙදුවේ පුතේ, ඵලයක් බවට පත්වන්නේ ඩිම්බ කෝෂය. අපි මේට පෙර මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබට පුළුවන් මේ ආකාරයට ඔබේ ගෙවත්තේ මලකින් ඵලයක් හටගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න. ඒකම ඔබ ශාකයක් නිරීක්ෂණය කරන විට දවසේ එකම වේලාව ඒ සඳහා භාවිතා කරන්නේ නම් ඉතා වැදගත්. විශේෂෙන් පුතේ මීමැස්සා හරි කඩිසරයිනේ. අපි වගේම එයා උදෙන්ම වැඩ පටන් ගන්නවා. අපිට උදේ 6ට විතර අපේ ගෙවත්තට ගිහිල්ලා බැලුවොත් මීමැස්සෝ තමන්ගේ රාජකාරිය ආරම්භ කරපු ආකාරය දක්නට ලැබෙනවා. ඔවුන් තමන්ට අවශ්‍ය මල් පැණි මල් රොන් අරගෙන යනකොට නිකම්ම යන්නේ නැහැ. මලට අවශ්‍ය පරාගණයත් සිදු කරලයි ඔවුන් පිටත් වෙලා යන්නේ. ඒක නිසා මම කිව්ව ආකාරයට මලක් ගෙඩියක් වනතෙක් ඔබ නිරීක්ෂණය කරනවා නම් දවසේ එකම වේලාවක් ඒ සඳහා යොදාගත්තොත් ඉතා වඩාත් වැදගත් කරුණු රාශියක් අපිට සොයාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ආදරණීය දුවේ පුතේ, ඔබ මේ ක්‍රියාකාරකම කිරීමෙන් මෙන්න මේ කරුණු ගැන විශේෂ අවධානයක් ඔබ යොමු කරන්න ඕන. 1. ඉක්මනින්ම මැලවී යන්නේ මලේ කුමන කොටසද? අපි දන්නවා මීට පෙර පාඩම් වලදී අපි ඉගෙන ගත්තා මලක තියෙන ප්‍රධාන කොටස් ටික. ඒ අනුව පුෂ්පයක් එහෙම නැත්නම් මලක් ගෙඩියක් බවට පත්වන විට ඉක්මනින්ම මැලවී යන්නේ මලේ කුමන කොටසද? ඊළඟට මලේ ඇති රේණුවලට කුමක් සිදුවේද? මලේ ඇති රේණුවලට කුමක් සිදුවේද? ඊළඟට ගෙඩියක් කරලක් හට ගැනුන නම් එම කොටස තිබුණේ මලේ පෙතිවලින් ආවරණය වීද නොමැතිද? ඊළඟට ගෙඩිය එහෙම නැත්නම් කරල බවට වර්ධනය වූ කොටස තිබුණේ මලේ පෙතිවලට ඉහළින්ද පහළින්ද? එහෙම නැත්නම් මල් පෙති මැදද? ඔන්න ඔය කරුණු ඉතා වැදගත්. මම නැවත වතාවක් කියන්නම්. ඉක්මනින්ම මැලවී යන්නේ මලේ කුමන කොටසද? මලක් ගෙඩියක් බවට පරිවර්තනය වෙන විට ඉක්මනින්ම මැලවී යන්නේ මලේ කුමන කොටසද? ඔබට නිරීක්ෂණය කිරීමෙන් මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. රේණුවලට කුමක් සිදුවේද? අපි දන්නවා මලක තියෙන ප්‍රධාන කොටසක් තමයි රේණු. ගෙඩියක් බවට පත්වන විට මේ රේණුවලට කුමක් සිදුවේද? මම ඉහත කිව්වා පේර, කරවිල වගේ ශාක නිරීක්ෂණය කිරීමෙන් මේ ඉතා පහසුවෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්. ඔබේ පැවරුම් පතටත් වඩා සාර්ථකව පිළිතුරු ලියීමේ හැකියාව ඔබට ලැබෙන. ඊළඟට ගෙඩියක් කරලක් හට ගැනුණා නම් එම කොටස තිබුණේ මල් පෙතිවලින් ආවරණය වීද නොමැතිද? ගෙඩිය කරල බවට වර්ධනය වූ කොටස තිබුණේ මල් පෙතිවලට ඉහළින්ද පහළින්ද මල් පෙති මැදද? මෙන්න මේ කරුණු පිළිබඳව පුතාල හොඳින් අවධානය සහිතව නිරීක්ෂණය කරන්න ඕන. ඉතින් ආදරණීය දුවේ පුතේ, අද අපි අපේ පාඩමින් ගෙඩියක් හට ගැනීමේදී මලකට සිදුවන වෙනස්කම් පිළිබඳවයි කතා කළේ. ඉතින් ඔබත් හැම විටම පරිසරය හොඳින් නිරීක්ෂණය කර මේ වගේ අපූර්ව අවස්ථා පිළිබඳ අත්දැකීම් ලබා ගන්න ඕන. පුංචි දුවේ පුතේ, අපිට සබහා ධර්මයෙන් ලැබුණු මහා දායාදයක් තමයි අපේ පරිසරය. මේ පරිසරයේ හරි අපූර්ව සිදුවීම් සිදුවෙනවා. ඉතින් හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන මගේ ආදරණීය දූ පුතුන් හැම මොහොතකම මේ පරිසරයේ දිහා බොහොම නිරීක්ෂණයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපිට පරිසරයට, මේ පරිසරයේ විෂයට අවශ්‍ය බොහෝ කරුණු හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ පාඩම සම්බන්ධ පැවරුම් පතක් පුංචි ඔබ අතට දැනටමත් ලැබී ඇති. මම විශ්වාස කරනවා අද පාඩමෙන් මේ ඉගෙනගත්ත දෑ නැවත වතාවක් හොඳින් සිහියට නගාගෙන ඔබට පහසුවෙන් මේ පැවරුම් පත්‍රයට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙනවා. ඉතින් පැවරුම් පත්‍රය ඉතා සාර්ථකව පිළිතුරු ලබා දෙන්න කියලත් පුංචි දූ පුතුන්ගේ මා ඉල්ලා සිටිනවා. ඉතින් මගේ ආදරණීය දරුවනේ, හතර ශ්‍රේණියේ පරිසරය විෂය යටතේ එන පැලෑටි හා ගස්වැල් තේමාව හා සම්බන්ධ මලකින් ඵලයක් හටගන්නා ආකාරය පිළිබඳවයි අපි අද කතා කළේ. ඉතින් අදට නියමිත පාඩම මෙතකින් අවසන් කරනවා. පුංචි ඔබට පාඩම ඉදිරිපත් කළ මා කරන්දිනිය ප්‍රාථමික විද්‍යාලයේ තුසිත සිරිවර්ධන ගුරුතුමා. ආදරණීය දරුවනේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක්, ආයිබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සෑම දිනකම
උදේ 5:30 සිට 6 දක්වා,
සවස 3 සිට 4:30 දක්වා,
සවස 5 සිට 6 දක්වා,
රාත්‍රී 8 සිට 9 දක්වා.
මේන් අපේ ඉස්කෝලේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව FM රුහුණ සමග එක්ව රුහුණේ දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව. දැනුම් තක්සලාව
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.